විදිහට අපි සාකච්ඡා ආරම්භ කරමු. හැමෝටම තේරුවන් සරණයි. අපි පුරුදු පරිදි යුරෝප කල්‍යාණ මිත්‍රයන් හා ලෝකයන් කල්‍යාණ මිත්‍රයන් සමග එක්කමින් ඉරිදා ලංකාව වේලාවෙන් හවස දෙකමාරට කෙරෙන සාකච්ඡාවට ධර්ම සාකච්ඡාවට අපි එක් වෙන්නේ. අද අපිට ධර්මය පැහැදිලි කර දීමට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා ආචාර්ය ඔග්ගල්ගේ මහත්මයා, වෙනදා වගේම රවි ඔග්ගල්ගේ මහත්මයා ඔබතුමා ඉතාමත් ගෞරවයෙන් සවනට සිස්කස වෙනුවෙන් අපි පිළිගන්නවා. අපිට ඔබතුමා දීපු අර මහත්තයන් සත්‍යයන්න අපි අද හිතනවා මේ මජ්ක්‍මෙනිකායේ සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසයි අපි අද සාකච්ඡා කරන්න කියලා මේ කලින් සාකච්ඡා කරපු කරුණු ප්‍රයෝග කරගෙන එවනම ඉතාමත්ම ගෞරවයෙන් රවි ඔග්ගල්ගේ මහත්මයාට යොමු වෙනවා. ඔග්ගල්ගේ ලංසර්ණයි
තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨාන සූත්‍රය මං හිතන්නේ නිවන් මාර්ගයේ හොයන සෑම කෙනෙක්ම දැනගත යුතුම සූත්‍රයක්. ඉතින් ඒකේ අපට හුඟක් වෙලාවට එක එක විදිහේ තේරුම් අහන්නත් ලැබෙනවා. ඉතින් අපට පුළුවන් විදිහට අපි පොඩ්ඩක් මේක සාකච්ඡා කරලා බලමු. මේකෙදි මුලින්ම ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේක තමයි එකම මාර්ගය සත්වයාගේ විසුද්ධිය පිණිස, එහෙම නැත්නම් නිවන පිණිස තියෙන. ඒක තව විස්තර කරනවා. ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඥායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්චිකිරියාය, යදිතං චත්තාරෝ සතිපට්ඨාන. ඒ කියන්නේ මේ එකම මාර්ගයේ නිවන පිණිස තියෙන මොකද්ද? ඒක සතර සතිපට්ඨානයයි කියලා කෙටියෙන් කිව්වොත්. එහෙන් තමයි අපි මේ සතිපට්ඨාන ගැන ගොඩාක් නුවණින් විමසන්න අවශ්‍ය වෙන්නේ. ඒකෙදි සතිපට්ඨානේ කොටස් හතරකට බෙදෙනවා. චත්තාරෝ සතිපට්ඨානා කියලා අපි දන්නවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. ඒකෙදි මම මේ සාකච්ඡා කරන්න අදහස් කළේ කායානුපස්සනා කොටස. මොකද මේක මම දකින්නේ කායානුපස්සනාව දේශනා කළේ මේ කය පිළිබඳව, එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් රූපය පිළිබඳව ඇත්ත ඇති හැටි අවබෝධ කරගන්න තියෙන ක්‍රමයක් විදිහට. එතකොට කය පිළිබඳව, එහෙම නැත්නම් රූපය පිළිබඳව ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්න තියෙන මාර්ගය තමයි කායානුපස්සනාව. අපි ඒකේ කායනුපස්සනාව එක එක භාවනා වෙන වෙනම තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන භාවනා මං හිතන්නේ 14ක් කියා දීලා තියෙනවා. ඉතින් අපි ඒකේ තේරුම් ගන්න ඕන මේක වඩන්නේ මොකටද, කුමක් සඳහාද, මේකෙන් ලැබිය යුතු ප්‍රතිඵලය කුමක්ද කියන එක ගැන අදහසක් ගන්න ඕන. ඒ අදහස ගන්න එතකොට අපි මේ සූත්‍රයේ තියෙන කායනුපස්සනාව යටතේන කොටස් ටික වෙනම බලමු. එතකොට කායනුපස්සනාව කරන්නේ කොහොමද කියන එක ඊළඟට විස්තර කරනවා. මන් ළඟ මේ සූත්‍රේ නෑ, මම මතක විදිහට කියන්නම්. මොනවා හරි අඩුපාඩුවක් වුණත් කවුරු හරි ඒක සකස් කරන්න පාලියෙන් කියන එක. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා මුලින්ම සඳහන් වෙනවා. එතකොට ඒකේ කායානුපස්සනාව කරන විදිහක් විස්තර කරනවා. කායේ කායානුපස්සී විහෙරති කියනකොට මේ කය පිළිබඳව බලමින් ඉන්නවා. කායේ කායානුපස්සී විහෙරති, කොහොමද කය පිළිබඳව බලමින් ඉන්න ඕන? ඒ කයෙහි කය පිළිබඳව, ඒකයි කායේ කායනුපස්සී විහෙරති කියන්නේ ඉන්නවා. කයෙහි කය පිළිබඳව අනුපස්සනා කරමින් ඉන්නවා. කොහොමද ඉන්න ඕන? ආතාපි සම්පජානෝ සතිමා කියලා වචන තුනක් තියෙනවා. ඊළඟට අපි මේ වචන තුනට එමු. පස්සේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් විදිහට කියනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අභිජ්ජා දෝමනස්සං කියන්නේ මේ දැඩි ලෝභයයි ගැටෙන ගතියයි, දොම්නස් ගතිය. ඒ දෙක. විනය්‍ය කියන්නේ අතහැරෙනවා. විනය්‍ය ලෝකේ කියලා මෙතන අදහස් කරන්නේ අපි කායानुපස්සනාව කතා කරන හින්දා කය කියන ලෝකය, එහෙම නැත්නම් රූප කියන ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු වෙනවා, අතහැරෙනවා. විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. කොහොම හිටියොත්ද මෙන්න මේ කියන ආකාරයට කය පිළිබඳව, කය ගැන මෙනෙහි කරමින් හිටියොත්. එතකොට මොකක්ද ආකාරයේ? වචන තුනක් තියෙනවා. ආතාපි සම්පජානෝ සතිම. සතිමා කියන එක තේරුම් ගන්න පුළුවන් සිහිය පිහිටගෙන ඉන්න කියන එක. සතිය, සතිය පිහිටවගෙන ඉන්න. ඒ ඉන්න තව වචන දෙකක් කියදෙනවා. ආතාපි සංඛජානයි කියලා. එතකොට ආතාපි කියන්නේ උත්සාහයක් කියන එක, වීරයක් කියන එක. එතකොට අපි දන්නවා දැන් වීරය කලේ නැත්තම් සතිය පිහිටන්න බෑ. ඇත්තටම කිසිම භාවනාවක් කරන්න බෑ අපි ඒ සඳහා උත්සාහයක් යෙදුවේ නැත්තම්. එහෙනම් ආතාපි කියන එක අවශ්‍යයි සතිය පිහිටන්න. ළඟට අපි මේ ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ සම්පජානෝ කියන එක, සම්පජානෝ කියන එක මම මූලිකව දකින්නේ දහම පිළිබඳව අවබෝධයක්. ඒ කියන්නේ දහමක් අහලා ගන්න නුවණක්. තව විදිහට කිව්වොත් සම්මා දිට්ඨිය කියන එක ඔතෙන්දී වැදගත් වෙනවා කියන එක තමයි මම මේ සම්පජානය කියන පැත්තෙන් දකින්න අදහස් කරන්නේ. එතකොට මේ වචන ටික මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. කායේ කායනුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා, විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ කියපු දේවල් ගැන මොනවා හරි ගැටලුවක් අදහසක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අවස්ථාව දීලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කොගරීමත් මම හිතන්නේ අපි සතිමා කියන එක වැඩි
සතිමා කියන්නේ සිහිය පිහිටන එක. සතිය පිහිටීම තමයි ඒ සතිමා කියන එක. එතකොට අපි සිහිය පිහිටන්නේ මෙතෙන්දි කය පිළිබඳව, නැත්නම් රූපය පිළිබඳව. මොකද අනිත් කොටස්, අනිත් සත්තව සතිපට්ඨාන තුනක් තියෙනවානේ. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධර්මානුපස්සනා. ඒ කොටස් ගැන සිහිය පිහිටීම ඒ අවස්ථාවලදී එනවා. මෙතන කායනුපස්සනාවෙන් හින්දා කය පිළිබඳව සිහිය පිහිටීම, නැත්නම් රූපය පිළිබඳව සිහිය පිහිටීම, ඒ සිහිය පිහිටීම කියන එක තමයි මම ඔය සතිමා කියන එකෙන් අදහස් කළේ. තෙරුවන් සරණයි.
ඔලයි තෙරුවන් සරණයි. කොලයන් මිත්‍රෙන් ටික දෙන්න පුළුවන් මේ ආරම්භයක් විතරයි ලබා දුන්නේ කොබලගේ මහත්මයා. මෙතෙක් සාකච්ඡා කරන මෙතෙක් කතා කළ සම්පූර්ණ පිළිබඳව යමක් දැනගන්න තියෙනවා. අදහස් ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සිංහත් මහත්මයා මේ ජීවක කල්වාන මිත්‍රයන්ගේ මෙතෙන්දි මේ කය පිළිබඳව කියන සතිමා කියන කිව්වා කිව්වා සතිය කියන සතිය කියන කිව්වා. එතකොට මෙතෙන්දි තවදුරටත් කිව්ව මේ කය එහෙම නැත්නම් රූපේ ගැන කියලා. එතකොට මේ කතා කරන්නේ මේ සුලන් රැල්ල නැත්නම් හුස්ම ගැනද මේ කය කියලා කිව්වේ?
ඔව්, තෙරුවන් සරණයි. ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතින් මේකේ මම අර මතක් කළා වගේ කායानुපස්සනාව යටතේ ප්‍රධාන භාවනා 14ක් එනවා. කම්මස්ථාන, කර්මස්ථාන 14ක් එනවා. එකෙන් එකක් තමයි ආනාපාන සතිය. එතකොට මේ කායනුපස්සනාව යටතේ මේ පොදුවේ කියපු ටික ආනාපාන සතියේදී පොදුයි. ආනාපාන සතියටත් අයිති. එතකොට ආනාපාන සතියේදී ඒ හුස්ම තමයි අපි කය කියලා අදහස් කරන්නේ. එතකොට අපි ඒකම තේරුම් ගන්න ඕන වෙනක් කමටහනකදී. අපි හිතමු දෙතිස් කුණුපය බලනවා කියලා. එහෙම නැත්නම් ඉරියව් භාවනා සක්මන වෙන්න පුළුවන් සතර ඉරියව්ව වෙන්න පුළුවන් ඒ අවස්ථාවේදී එතකොට සුලන් රැල්ල නිවේයි. එතෙන්දී එතෙන්ට අදාළ කමටහන තමයි කය කියලා අදහස් වෙන්නේ. පෙරවන් සරණයි. තෙරුවන් සරණයි. ඔය එක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි මතු කර ගන්න ඕන මේ මෙතන වැදගත්ම වචන තුන තමයි ඔය කිව්ව විදිහට ආතාපි සම්පජානෝ සතිමා කියන එක. ඉතින් මම හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ දැන් අපිට අහන්න ලැබිලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ වුණාට අපි නුවණින් අපි පාලි වචන ටික අරගෙන අපිට තේරුමක් මතු කර ගන්නයි මම උත්සාහ කරන්නේ. ඉතින් අපිට හුඟක් වෙලාවට අහන්න ලැබෙන්නේ ආතාපි කියන්නේ මේ වීරය විතරක් නෙමෙයි කෙලස් තවන වීරය කියලා අදහසක් තමයි ගොඩක් වෙලාවට අහන්න ලැබෙන්නේ. ඉතින් මම හැබැයි කැමති ඒ කෑල්ල අපි ටිකක් අර අතින් දාන කෑල්ලක් වගේ පාලි වචනේ ගත්තහම ආතාපි කියන එකේ මූලික තේරුම මම දන්න තරමට නම් උත්සාහ කිරීම, වීරය කිරීම, ඒ වගේ අදහසක්. ඉතින් අපි අර විස්තර කරන්න ගියාම ඔකට එකතු කරන දේවල් තියෙනවා. සමහර විට අටුවාවල එන්න පුළුවන්, තව තව ඒ අදහස් අනුව එන්න පුළුවන්. ඉතින් අපි මූලික අදහසෙන් පටන් අරන් ඉස්සරහට යම් කියන අදහසකින් තමයි මම මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. මූලිකව පාලි දේශනාව අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට ආතාපි කියන එක මට වැටහෙන්නේ උත්සාහය කිරීමක්, වීරය කිරීමක්. ඒ මත තව සිද්ධ වෙන දේවල් කරුණු ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් මම මෙතන දකින්නේ දැන් සතිය පිහිටනවා කියන එක ඉබේ වෙන්නේ. දැන් අපි තව විදිහට ගත්තොත් දැන් සමාධිය කියන එක ඉබේ වෙන දෙයක් නෙමෙයි. අපි උත්සාහ කරලා හදා ගන්න ඕන දෙයක්. එතකොට එතනක් තියෙනවා ඒ වීරයක්, උත්සාහයක් යොදන්න ඕන කියන අදහස. නැතුව මේක ඉබේ පිහිටන දෙයක් නෙමෙයි. අපි අනිවාර්යෙන්ම ඒකට වෑයමක් කරලා කරන්න ඕන වැඩක් තියෙනවා කියන අදහස තමයි මට මූලිකව මතු වෙන්නේ. ඉතින් අපි තව අදහස් තියෙනවා නම් අහලා බලමු. මේක සාකච්ඡාවක් විදිහට නේ යන්නේ. හොඳයි. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි කගලගේ මහත්මයා. මම දැන් මේ පාලි සිංහ ඩික්ෂනරි බණ්ඩාරනායක බුද්ධදත්ත නායක ස්වාමීන් වහන්සේගෙන් එතෙමදී මෙහෙම විස්තර වගයක් කියනවා. ආතප්ප කියලා කියනවා වීර්යයට. එතන කෙලින්ම වීර්යය තමයි එතන තේරුම හැටියට දෙන්නේ ආතප්ප කියන එක. ආතාප කියන එක දින තියෙනවා තැවීම, සිත්තවල රත් වීම, උත්සාහය. ඊළඟට කියනවා ආතාපි කියන්න හදලා තියෙන්නේ. ආතාපි කෙලෙස් තවන්නා වීර්ය ඇත්තා කියලා තමයි තියෙන්නේ. ඊළඟට ආතාපේති කියන එක ආතප නේ කියන තුන එකතු කරලා තවයි රත් කරයි කියන අර්ථය තියෙනවා. මම හිතන්නේ ඒ අනුව වෙන්නේ නැති අපිට ඒ විදිහට කෙලෙස් තවන වීර්ය කියන එක විදිහට තියෙන්නේ. අපි ඒකවත් මතක තියාගමු. අපි නිගමනයකට එන්න කලින් මේ ඒකවත් පොඩ්ඩක් මතක තියාගන්න තිරවසන්.
තිරවසන් නැජන්ත මහත්මයා මම හිතන්නේ ඒක මේ පාලි වචනයත් ඒ වගේම අපි සාමාන්‍යයෙන් බැලුවත් සතිය පවත්වාගෙන ඉන්න එක ටිකක් පැහැදිලි වෙන ගැටියක් තියෙනවා. ඉතින් තේරෙන විදිහට ඒ කියන්නේ දැන් මම දන්නා මේක සමහරවිට වැරදින්න ඉඩකඩක් තියෙනවා මේ කියන දේ. දැන් මම නම් පෞද්ගලිකව හිතනවා මේ තිරිසන් සත්‍යකට උනත් සතියක් තියාගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් පිටම පූසෙක් එක්කර සතෙක් කල්ලාගෙන ඉන්නවනේ ඒකටත් වීරයක් තියෙනවනේ. ඒක නිකන් ඉන්නේ නැහැ. මේක මේ උසහයත් අරගෙන ඒකම බලාගෙන අවධානයක් දාගෙන ඒක ඉන්නවා. ඉතින් අපි වෙලා තියන්නේ අපි ධර්ම මාර්ගය යනකොට අර දෙකම එකතු වෙනවා. ඉතින් අපි කිව්වා වගේ එකක් තමයි මේ වීරය තියෙන්නේ මොකටද කියන එක කිලිමන් හැංගීම තියෙනවා. මේක තියෙන්නේ අපි කොහොම හරි මේ නිවන අරමුණු කරගෙන ඒ වගේ දෙයක් නැත්තම් අර අපි දෙක පගරාගේ කාලිනාස්ති වෙනවා. ඊළඟට අර පොග්ගලගේ මහත්මයාගේ වගේ අර අහගත්ත ධර්ම කරුණු අර මන් දන්නේ මට ඒක ඉංග්‍රීසි වචනේ වගේ හිතෙන්නේ රිෆ්ලෙක්ෂන් කියන එක තමයි. ඔය ගොඩක් ඔය මේ සම්පජානෝ කියන එකට මට හිතෙන විකමට රිෆ්ලෙක්ෂන් වගේ ඒක නිතරම එන්න ඕන අර එකත් එක මිස් වෙලා ඒක මම නිතරම හිතනවා. දැන් අපි ඉරියව පවත්වා ගන්න කියලා කියවම් දැන් අපිටම දැන් මම දන්නවා මම දැන් මේ ඇලවිලා ඉන්නවා කියලා නැත්නම් වාඩි වෙලා ඉන්නවා ඉතකින් ඉන්නවා ආදි වශයෙන් එහෙම දැනගත්ත එක නිකන් මදි කියලා වගේ මෙතත් ඔක සදාන් කරලා තත්ක ඒකම සතියකට මදි වගේ කියලා හිතනවා. අර අනිත් දෙකත් එක මිශ්‍ර වෙලා එන්න ඕන කියන එක මම හිතන්නේ අපිට දේශනෙම පැහැදිලි වෙනවා වගේ කියලා හිතන අතරමං සරණයි.
තිරුවන් සරණයි. තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්.
තිරුවන් සරණයි. ඒ මහත්මයා කියපු ඒ පූසගේ කතාව ඇත්ත ඌටක් තියෙන සතියක් තමයි මාත් හිතන්නේ. නමුත් එතන තියෙන මිත්‍යා සතිය. මෙතන කතා කරන්නේ අපි හිතන්නේ සම්මා සතිය ගැන කියලා. තිරුවන් සරණයි.
සතියෙන් කරනවා නම් හැම වෙලාවකම සම්මා වායාමය වෙන්න ඕනේ කියලා හිතනවා. ඒ සම්මා වායාමය වඩනකොට කෙලෙස් අඩු වෙන විදිහට ඒක වෙන්නේ කියන එකත් හිතට ආවා. ඔබතුමාගේ දැනගන්න කැමති ඒ ගැන අදහසක් තිරුවන් සරණයි.
කියනවා පටංගරයත් වැටෙන කෙලස් තවනවා කියන්නේ අපි දැන් කෙලස් කියලා කියන්නේ අපි එක අතීතේ හෝ අනාගතේ ජීවත් වීම. එමනම් මේ කායය කායන බසන කරනකොට අපි සහයක් මුලින්ම ගන්නවා මේ මොහොතේ ඉන්නේ. මේ මොහොතේ ඉඳලයි මේක කරන්න වෙන්නේ. එතකොට කෙලස් තවනවා කියලා කියන්නේ අතීතේට අනාගතයට හිත නොයා මේ මොහොතේ ඉඳලා පටන් ගන්නකොටම එකපාරට කායන බසන කලින් අපි බලන්න අපි කොතනද ඉන්නේ කියලා අපි ඉරියව්ව ගැන කලින් හිතා ගන්න. අපි මේ මොහොතේ දැන් මම මෙතන කියන දැනට ඇවිල්ලා තමයි මම හිතුවා මේක අපිට කරන්න වෙන්නේ. ඉතින් මේ මොහොතට සිත ගෙනල්ලා තමයි අපිට නම් කායන ප්‍රශ්න කරන්න වෙන්නේ. එතකොට අපිට ධර්මක අවබෝධයක් කියන මේ ආසාපි කියන දේ මේ කෙලෙස් තැවීම කියන්නේ ඇත්තටම මුලින්ම අපි කෙලෙස් වලට හිතට එන්න නොදී මේ මොහොතට හිත අරගෙන මේ පටන් ගන්න ඕන කියලා කිරුතුන් දැක් කියන එකයි මට නම් දැක්කේ තියෙනවා.
ඒක හරියරි මහත්මයා දැන් මේ එහෙමත් හිතනවා. දැන් අපිටම දැන් මම සක්මන් භාවනා කරනවා කියලා මේ ලී කොයත් දාගත්ත තැනක දැන් මම සක්මන් භාවනා කරනකොට මට හොඳට හිතා ගන්න පුළුවන් මම දැන් සක්මන්නේ කරන්න කියලා. හැබැයි අපිටම මෙතන ඉන්නවා කියලා කෝම්බි පොඩි සතෙක් වගේ මොකෙක් හරි ඉන්නවා කියලා ඔය අනාතරපඟදී එතකොට මම දැන් සක්මනේම හිතාගෙන මම දැන් මේක ඇවිදිනවා කියලා හොඳට හිතීලකින් යුත්තර පාගුදේ නැහැ. එතනදී ඒක එතන අකුසලයක්නේ. දැන් අර අර දෙක මිශ්‍ර වෙලා එනකොට ඒකයි කියලා මට හිතෙනවා. එතකොට අර ඒ වගේ ඒවල්ටි අර රිෆ්ලෙක්ෂන් එකක් එන්න ඕන ඒකත් එක්කම. අනේක කරන්න ගියොත් මෙතන තරත්තකුත් වෙනා නේද කියලා වගේ නිකන් එහෙම එකක් වගේ තමයි මට හිතෙන තරමට.
දිනසන කකගේ මාත්මේ අනිත් ඔබතුමා කතා කරන ඉස්සලා මම පොඩි සාක්ෂණ කාර්යයක් කතා කරන්න ඕන. පොඩ්ඩක් මයික් එකට පොඩ්ඩක් දුර වෙලා කතා කරන්න. නැත්නම් පොඩ්ඩක් හෙදෙන ගතියක් තියෙනවා.
හඳයි අපි එහෙමනම් කොග්ගලගේ මහත්මයාට යමු එමු. ඒ පිළිබඳව අපි මෙතෙක් කල් නැගු ප්‍රශ්නත් ඒ වගේම අදහස් ගැනත් යම්කිසි දෙයක් කියන්න පුළුවන් කොග්ගලගේ මහත්මයා තිරුවන් සරණයි.
ඔව් තිරුවන් සරණයි. මම හිතන්නේ බොහොම වැදගත් අදහස් කීපයක් මතු වුණා. ඉතින් මම මේ උත්සාහ කරන්නේ, අපි දැන් අහලා තියෙන දේවල් ගොඩක් තියෙනවා, අපේ ඔළුවේ තියෙනවා. අපි පොඩ්ඩක් අපි අර විවෘත මනසකින් මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා විමසන්න උත්සාහයක් තමයි මේ දරන්න ඕන. එතෙන්දී මම අර මතු කරපු එකක් දැන් ආතාපි කියන වචනය තමයි දැන් ගොඩක් සාකච්ඡා වුනේ. සතිමා කියන එක සිහිය පිහිටීම. ආතාපි කියන එක මං අදහස් කළේ උත්සාහ කිරීම, වීරය කිරීම වගේ අදහසක්. සම්පජන්නේ තාම කතා වුන්නේ නැහැ. සම්පජන්නේන් තමයි අර දහමක් අහලා එන අවබෝධය එතෙන්ට යොදා ගන්න පැත්ත තියෙන්නේ. ඉතින් අර දැන් ආතාපි කියන එක දැන් අපිට අහන්න පුරුදු වෙලා තියෙනවා මේ කෙලස් තවන වීරය කියලා. ඉතින් මම ටිකක් ඔය කතාවට ඉච්චරම කැමති නෑ. එක හේතුවක් තමයි මේ කෙලෙස් තැවීමක් කියනකොට අපි එක එක දේවල් හිතා ගන්න පුළුවන්. ඉතින් මම අහලා තියෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් තවනවා කියන එකක් දේශනා කරලා නෑ. මොකද අපිට අහන්න ලැබෙනවා අරණ්‍ය තීර්ථකයෝ නම් කෙලෙස් තවන දේවල් කළා. අර වතුරේ ගිලිලා ඉඳලා එහෙම ඒ කතා අහලා තියෙනවානේ. ඉතින් මේ අපේ නිවන කියන්නේ මේ කෙලෙස් තවන, ඒ කියන්නේ මේ වචනාර්ථයෙන් ගත්තාම අපි එක එක අදහස් වලට යන්න පුළුවන්. ඒ හින්දා තමයි මම එච්චරම කැමති නැත්තේ කෙලස් තවන කියන කෑල්ල දාන්න. ඒක මට සූත්‍රයේ කියනකොට මට නිකන් ඒ වගේ දෙයක් පේන්නේ නැහැ. අපි අනිවාර්යෙන් උත්සාහයක් යොදන්න ඕන. මේක ඉබේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියන අදහස තමයි. ඉතින් මම මට හිතෙන්නේ එතකොට ඒ කියන්නේ සතිය කියන එක ඉබේ පිහිටන්නේ නැහැ කෙනෙකුට. ඒකට අනිවාර්යෙන් වෑයමක් කරන්න ඕන. ඒක අපි සමහර විට දැන් ඔය එක එක භාවනා ක්‍රම ගැන කතා කරද්දී ඒ පැත්තට යන්න පුළුවන්. මේ මම හිතන්නේ දිරුක් මහත්තයා අර සක්මන් භාවනාව කරද්දී සිද්ධ වෙන දෙයක් කිව්වා. දැන් එතනත් ඒ දැන් භාවනාවක් ඉබේ වෙන්නේ නැහැ. එතන සිහිය පිහිටන්න උත්සාහයක් අනිවාර්යෙන් යොදන්න ඕන කියන මට්ටම තමයි මං ආතාපි පැත්තෙන් දකින්නේ. එතකොට ඒ උත්සාහ කිරීම කොහොමද කරන්නේ කියන එක මට හිතෙනවා එක එක ප්‍රඥා මට්ටමේදී වෙනස් වෙනවා කියලා. අපි දකින මට්ටම් අනුව එතකොට ඒක අර සම්පජානීය කියන පැත්තෙන් ඒ පැත්තට සම්බන්ධයක් එනවා. මේක අර සම්මා පැත්තට යනවද මිච්ඡා පැත්තට යනවද කියන එකට මට හිතෙනවා අර සම්පජාන පැත්තෙන් උදව්වක් තියෙනවා කියන එක. ඉතින් මෙතන දැන් අර තව මතක් කළා වගේ මේ සතිය පිහිටන්නේ මොකටද? නිවන පිණිස, දුකෙන් මිදීම පිණිස, දුක්ඛ නිරෝධය පිණිස කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. ඒ අදහසත් මතු වුණා. ඉතින් මම මේ ආයේ අපි අර අතින් දාන ටික පොඩ්ඩක් ඒකත් අඳුර ගන්න ඕන. මේ කෑල්ල මං කොහෙන්ද මේ දැම්මේ? මේ කලින් අහලා තිබිලා මේකට එකතු කරනව නේද? මෙතන අපි පාලි එක විතරක් බැලුවොත් මෙතන තියෙන්නේ මොකද්ද කියන මට්ටමින්. දැන් මං කියන්නේ මේ මං කියන එක හරීම ඒක පිළිගන්න කියන එක නෙමෙයි. අපි ඉතින් අදහසක් මතු කරගන්නනේ, මේවා සාකච්ඡා කරන්නේ, නුවණින් විමසීමක් කරන්න. ඒ වගේ අදහසකින් තමයි මම මේ ආතාපි කියන වචනේ ගැන අපි ටිකක් කතා කළේ. තව අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණ.
තියෙන ගාථාවක් මේ ප්‍රපෝච බ්‍රහ්මචර්යාංච අවි සච්ඡාන දස්සන නිබ්බාන සච්ච කිවිආච ඒ සම්බන්ධව මුත්තමන් කියනවා. එතනත් තපෝච බ්‍රහ්මචර්යාත් කියනෝරේ තපස ගැන කියලා තියෙනවා. ඒකත් මතක් කරමු. ඒ ගැන කතා අදහස් වෙනවා මට දැනගන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ අත්තර ආතාපි කියන කෙලෙස් පවනවා කියන පැත්ත ගැන කතා කළා. අපි එකපාරම නිගමනයකට එන්නේ නැතුව පොඩ්ඩක් වචන වල පැටලෙන්න තව නැහැ. නමුත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔව් අදහස් තියනවා නම් කරුණා කරලා ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට කාරණාවක් මතක් වුණා. මේ ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ සත්‍යයයි සම්පජාන්නේයි අතර වෙනස පැහැදිලි කරන්න අපූර්ව උපමාවක් විස්තර කරා. ඔබතුමාන්නේ මේ අතර වෙච්ච කතාවක් ඉස්සර කරේ. ඒක තමයි මේ තරුණ ස්වාමීන් වහන්සේන විදේශික ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ පැවිදිලා ඉන්න මේ කියලා තියෙනවා සතිය වැදගත්කම. කිව්වට පස්සේ සතිය බොහොම හොඳට තියාගන්න ඕනේ කියලා හිතපු එහා අඳුරෝ හැමදාම සතිය කරන්න පටන් ගත්තා. ඔහොම යනකොට එක දවසක් උදේක ඔය ආරණ්‍ය වල තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ මේ පඩික්කම කියන එකක් තියෙනවා. ඒක තමයි අර හාමුදුරන්ගේ හොදන වතුර හැමක් දාන්නේ මේ කියනවා හොදන වතුරේ වගේ අවශ්‍ය කරනවා. ඊළඟට තියෙනවා කෝපයක් වතුර කොණ්ඩ මේ ඊට අමතරව උණු වතුර බෝතලයක් තියෙනවා. ඉතින් මේ හාමුදුරු එක දවසක් බොහොම සිහියෙන් උණු වතුර බෝතලේ අල්ලලා බොහොම සිහියෙන් ඒක වක් කරනවා. එතකොට දැන් හාමුදුරුවන්ට තේරෙනවා සතිය හොඳටම තියෙනවා කියලා. නමුත් සිද්ධ වෙන සිද්ධිය මොකක් හරි ප්‍රශ්නයක් තේරෙනවා. බලනකොට කළා තියෙන්නේ උණු වතුර බෝතලේ වක් කරනවලු පඩික්කමට. උණු වතුරට. එතකොට ඒකෙත් තේරිලා තියෙනවා මේ කියන්නේ එතනදී සතිය තියෙනවා. ඒක extra මට්ටමකට සතිය තියෙනවා. අර ඉස්සෙල්ල දින තුනක් පාස්සක් වගේ විදිහට මේ අර බලලට තිබුණා වගේ extra විදිහක දැනීමක් එතන තියෙනවා. නමුත් සම්පජන්‍ය කියන එක නෑ. සම්පජන්‍ය කියන්නේ සම්පූර්ණම ඒ සම්පූර්ණ ක්‍රියාවලියක ගැන මේ සමස්තය ගැන තියෙන දැනීම නෑ. අර ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන තියෙන දැනීම තමයි සම්පජන්‍ය තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ ඉතින් අදහස් වෙන්නේ කියලා කියනවා. අනිත් එක මේ අර මේ ආතාපි කියන එක මේ කෙලස් තැවීම කියනවලත් වැඩි ඇත්තටම අර ඉන්දියාවේ කරලා තියෙන කෙලස් තැවීමට වැඩිය ශරීරයේ තැවීම මගින් කෙලස් නැති කිරීම ශරීරයට අපහසුතාවයක් ඇති කිරීම මගින්. නමුත් මේකේ කෙලස් තැවීම කියලා කියන්නේ මේ දැන් අපි හිත සංවර කරගත්තට පස් කරන්න උත්සාහ කරනකොට හිත එක අරමුණක උත්සාහ කරනකොට හිත හැමතිස්සෙම වෙන වෙන අරමුණවල හිත දුවනවා. ඒ හිත දුවනකොට නැවත නැවත මූල කර්මස්ථානයේ හිත ගැනීමට extra මට්ටමක උත්සාහයක් කරන්න සිද්ධ වෙනවා. ඒ උත්සාහය නේද මේ ආතාපි යටතට එන්නේ කියලායි මට දැනගන්න තියෙනවා.
හොඳයි, තෙරුවන් සරණයි. දැන් අපි ඒ අදහස ගත්තොත් අපේ තිලින ආත්මය සඳහන් කරපු මේ අර හිත වෙන අරමුණ වලට දුවනකොට ආපහු අපේ අරමුණට ගන්න උත්සාහයක් කරනවා කියන එක. ඒ අදහසෙන් ඉඳන් බැලුවොත් ඒක ඉතින් කෙලස් තවන අදහසක්ද නැත්නම් සිහිය පිහිටන්න කරන උත්සාහයක්ද කියන ඒ ප්‍රශ්නේ එනවා. අනිත් එක අර කෙලස් තවනවා කියනකොට මොකද්ද එහෙම අදහසක්? අපේ මේ කොච්චර කෙලස් තවලා තියනවද, තව කොච්චර තවන්න තියනවද, මොනවාද මේ කෙලස්, ඒ විදිහේ දෙයක්ද මේ නිවන් මාර්ගය කියන එක? නැත්නම් ඊට වඩා වෙනස් අදහසක් තියනවද කියන එකත් ඒකයි අපි අර වචන පාවිච්චි කරනකොට ටිකක් අදහස තේරුම් ගන්න උත්සාහ කරන එක හොඳයි. එක්කම මට මේ තව දෙයක් මතක් වුණා ඉස්සෙල්ලා කියන්න ඉඳලා මතක් වුණා. අපේ දිරුක් මහත්තයා කිව්වා සතිය කියන එකට රිෆ්ලෙක්ෂන් කියලා වචනයක් තියෙනවා කියලා. ඔක මට මතකයි. එක සැරයක් මම අර මං හිතන්නේ යුත්ත ධම්මහාමුදුරන්ගේ වැඩසටහනකදී අපි පැවැත්තුණ ඔය ප්‍රශ්නේ හාමුදුරුවෝ කිව්වා මේ සති කියන එක රිෆ්ලෙක්ෂන් නෙමෙයි හාමුදුරුවෝ යොදාගත්තේ රීකලෙක්ෂන් කියලා. මම ඒක ඩික්ෂනරිය බැලුවහමත් ඒ වචනේ දකින්න ලැබුණා. එතකොට අර මොකද්ද දෙයක් රීකලෙක්ට් කරනවා වගේ අදහසකින් ඒ හඳුරු විස්තර කළා. ඉතින් ඒ මම නිකන් මේ වගේ අදහස් තියනවා කියන්න විතරයි කියන්නේ. ඉතින් ඒක හරීම කියන එක නෙමෙයි. අපි ඒවා නුවණින් විමසන්න ඕන කියන එක. කොහොම වුණත් දැන් මං හිතන්නේ අදහසක් මතුවෙනවා මෙතන. මේ වචන තුන අපි වෙන වෙනම කතා කළාට ඔය තුනේම සංයුතියකින් තමයි නිවන් පිණිස වැඩෙන සතිය. ආතාපි සම්පජානෝ සතිමා කියන තුනම එකිනෙකට උදව් වෙලා තමයි නිවන් මාර්ගය නැත්නම් ආර්ය මාර්ගයට උදව් වෙන සතිය පිහිටීම කියන කරුණ යෙදෙන්නේ කියන එක. හොඳයි, අපි තව අදහස් තියනවද කියලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම ඩොක්ටර් එක පෙන්නපු එකෙන් මට තව එකක් මතක් වුණා. ඒ කියන්නේ දැන් ඇත්ත තමයි. ඒ කියන්නේ ඒ එතනදී නම් සතිය කියලා කියන්නේ ඒ අරමුණෙන් අරමුණට හිත එළියට පන්නහම නැවත ගන්න එක. නමුත් උතර තව එකක් මට මතක් වුණා. මධ්‍යම නිකාය මට මතක විදිහට දෙවනි පොතේ කොහොමද තියෙනවා මේ 19 20 සූත්‍ර එකක් තමයි ද්වේධා විතක්ක සූත්‍රයයි විතක්ක සන්තාන සූත්‍රය. මම හිතන්නේ විතක්ක සන්තාන සූත්‍රය තමයි මෙතන වැදගත් වෙන්නේ. එතන කියලා තියෙනවා මේ හිතට අරමුණු ගලාගෙන එන අවස්ථාවක් ගැන. ඒ අවස්ථාව මර්ධනය කරන්න ඕන එක එක විදි විස්තර කරන ආකාර හතක්ද පහක්ද හතක් වගේ මට මතකයි. ඒකේ අන්තිම අවස්ථාවට කියලා තිබ්බේ ජීව උඩුතල්ලේ තියෙන තදකල්ල අකුසල් ඉන අකුසල් සිතිවිල්ල කුසල සිතිවිල්ලකින් මර්ධනය කරන්න කියලා. සමහරට ඒක වගේ වෙන්න පුළුවන් නේද ડોක්ටර් කියලා මට මතක් වුණා.
ඔය කරුණ ගොඩක් වෙලාවට යෙදෙන්නේ තිලින මම තේරුම් අරන් තියෙන විදිහට නම් සමාධිය වැඩිීමේදී අපේර නීවරණ යටපත් කිරීම තුලදී තියෙන කරුණක් ගැන තමයි මේ විතක්ක සන්තාන සූත්‍රයේදී ගොඩක් සඳහන් වෙන්නේ. දැන් මෙතන අපි සතිය කියන එක ගැන තමයි මෙතන අපි මේ සතිපට්ඨාන සූත්‍රයේදී ගොඩක් අදහස් වෙන්නේ. ඉතින් එතනත් දැන් පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට සතිය කියන්නේ මොකද්ද, සමාධිය කියන්නේ මොකද්ද කියලාත් ඔය දෙකම වඩන්න ඕන දෙයක්. සති සමාධි කියන අපි දන්නවනේ අර පංච ඉන්ද්‍රිය කියලා සඳහන් වෙන්නේ මේ මාර්ගයට වැටෙන්න අවශ්‍ය දේවල්. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට එතනත් තේනවා මේ සතියයි සමාධියයි කියන දෙක ඉබේ පිහිටන ඒවා නෙමෙයි, ඒවා වඩන්න, ඒ කියන්නේ උත්සාහයක් කරලම දියුණු කරගන්න අවශ්‍ය දේවල් කියන එක. ඔව් අපි තව අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න බලන්න.
අදහස්
නැවගෙන දෙනවා අපි ඉදිරියට යමු නේද කොබ්බල්ගේ මහත්මයා. හොඳයි, එහෙමනම් අපි දැන් ඔය අපි මේ මූලික අදහසකින් ගිහිල්ලා අපි ආපහු ඔය මේවට එමු. එතකොට කායනුපස්සනාව ගැන මූලිකව සඳහන් වෙන්නේ ඔය ටික කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. එතකොට එතන අපි තේරුම් ගන්න ඕන ඒක යටතේන හැම කමටහනටම ඔය උපදෙස් ටික පොදුයි කියන එක. මම ඉස්සෙල්ලත් අදහසක් මත වුණා මේක ආනාපාන සතියට විතරද මේක කියන්නේ. එහෙම නෙමෙයි, මේක ඒක යටතේන භාවනා 14ටම පොදුයි කියන මට්ටමකින් තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වගේම පොදුවේ ඊළඟට කියන ටිකකුත් තියෙනවා. මට මේ සූත්‍රය නැති හින්දා හරියටම පිළිවෙල එහෙමයිද කියලා කියන්න බෑ. ඒකේ තියෙනවා ඊළඟට මේ කායනුපස්සනාව වඩන්න ක්‍රම ටික. ඒකෙදි කියනවා ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. දැන් මේකත් අර 14ටම පොදුවේ කියන දෙයක්. ඊළඟට සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අපි ওই ටිකත් මේ අජ්ජත්ත කියන්නේ මොකද්ද, බහිද්ද කියන්නේ මොකද්ද, ওই දෙක එකට බලන්නේ කොහොමද? එනවාට සමුදේ කියන්නේ මොකද්ද, වය කියන්නේ මොකද්ද, ওই දෙක එකට බලන්නේ කොහොමද කියන එක ගැනත් අදහසක් මතු කරගන්න බලමු මේ දැනට තියෙන අදහස්. තෙරුවන් සරණ.
සර්ණයි අපිට පුළුවන් මේ කොටස් ගැන සාකච්ඡා කරන, විශේෂයෙන්ම මෙතන මේ ඉති අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන එක ගැන අපි වරොත් මොකද්ද අජත්ත කය කියන සලකන්නේ කියන ගැන පොඩක් අපි සාකච්ඡා කරන්න උදව් කරන්න කලින් මෙච්චර කාටරි අදහසක් තියනවාද? අජත්ත කියලා අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියන්නේ කොමක් පිළිබඳවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
අත්‍යන්තයෙන්ම අපි ඉතල අජත්ත කියලා ගැස්සේ තමා තුල කියන අදහසින් තමයි මම ඉන්නේ. දැන් මේ දැන් කය ගැන හිතනකොට අපි දැන් මේ දාවි උදාහරණ කොටින ආනාපාන සතිය ගත්තොත් එහෙම මේ තමන් තුල සිදුවෙන තමා තුල සිදුවෙන මේ ආස්වාස ප්‍රසවාස ගැන දෙත් කියලා තියෙනවා. මේ බහිද්දාව කියලා ඒ අනුම පිටත අනිත් අය තුලත් මේ විදිහටම වෙනවා කියන ඒ අදහස පිට කර ගැනීම එක එක තැන්වල එක එක විදිහට මේ අර්ථකථන කරනවා. ඉතින් අපිට පුළුවන් අනිත් අයගේ තකාස් දැනගන්න ඒ අය කොහොමද දැනෙන්නේ කියන එක.
ඒ කියන්නේ ඒක තව
අපිට එක තියෙන ප්‍රාන්ත ඔව් කියන්නේ
මම ඒක තව පොඩ්ඩක් ඒ කියපු කරුණ පැහැදිලි කරගන්න. අර තමා තුල කියනකොට මං හිතන්නේ අදහස් කරන්නේ නැත්තේ තමන්ගේ ශරීරය තුල කියන කරුණ වෙන්න ඇති කියලා හිතනවා නේද? තෙරුවන් සරණයි.
එහෙම
තරණය මට හිතෙන්නේ ඒ ආකාරයෙන් තමයි බාහිර කිව්වහම මට හිතෙන්නේ වෙන කෙනෙකු වෙනත් ශරීරයක් වදී වශයෙන් ඒකට හේතු වශයෙන් මට හිතෙන්නේ සමහර වෙලාවට අපිට හැකියාවක් නෑ අපේ සමහර දේවල් බලන්න අපේ ශරීරය දිහා මොන මොන හේතුද යන්න මේ නිසා ඉතින් ඒක සමහර වෙලාවට පිට දෙකින් බලන්සිත වෙනවා එහෙම කිතමයි මට හිතෙන දරුවන් සරණයි.
තවත් අදහස් තියෙනවා අපිට තෘෂ්ණාන්ත සේන මහත්මයා සම්බන්ධලා ඉන්නවා.
කොහොම සම්බන්ධලා ඉන්නවා සේන මහත්මයා?
සේන මහත්මයාට එන යමු දරුවන් සරණයි.
දරුවන් සරණයි. දැන් ඒ විස්තරවල දීපොම පින්සිටේලා විස්තරවල දැන් අජන්ත කියන එක මම තේරුම් ගත්තේ අභ්‍යන්තර කියන එක කියන්නේ සිත දිහා බැලීමේදී සිතේ ඇති වෙන ඒ දේ බැලීම අජන්ත කියලා එක සිතෙන් පිට වෙන එක පිටින් තිය මේක තමයි බාහිර කියන එක එතකොට වෙන්නේ. දැන් තමුන්ගේ අනුන්ගේ කියන එක නෙමෙයි මට මෙතන තියෙන මෙතන තිය අදහස් කරන්නේ සිතයි සිතින් පිට එකයි. ඒක උදාහරණයක් ගත්තොත් අපිට ඇසට යම් කිසි රූපයක් ආලෝකයක් වැදලා රූපයක් වෙනවා. ඒ ඇසේ යම් කිසි දෙයක් ඇති වෙලා ඊට පස්සේ එතනින් සිත තියෙන ඇසේ නෙමෙයි සිතට යොමු වෙලා සිතේ තමයි ඒක එක යෙදෙන්නේ. එතකොට මේ අජන්ත කියන එක සිතයි බාහිර කියන එක සිතෙන් පිට හැම එකක්ම බාහිරයි කියන එකයි මට මගේ තේරුම තියෙන්නේ. අනික මට තව කියන්න තියෙන අර ආතාප කියන එක මට තේරුනේ මම තේරුම් ගත්තේ තැවීම කියන එකයි. තැවීම කියන එකේදී අපි දන්නවා දැන් අපි මොකක් හරි තවනකොට ඕනාවට වැඩිය රත් කරන්නෙත් නැහැ ඕනාවට වැඩිය මේ සීතල කරන්නෙත් නැහැ එක ප්‍රමාණික රත් කරනවා. මට මතකයි මේක දේශනාවක මම ඇහුවා එක කතාවක් මම හිතන සෝන හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියපු කතාවක් කර වීණාවේ තත් ඕනාවට වැඩිය තත් කරන්නත් එපා ඕනාවට වැඩිය පුරුල් කරන්නත් එපා එක ගානකට තියාගන්න කියලා. ඒ අද ඇවීමට සම්බන්ධ කරපෑවොත් ඒ තැවීමෙත් ඒට පමණට වීර ගැනීම කියන එක මතු කරන්නේ ආතාප කියන වචනේ බුදුහාමුදුරු හේතුවයි කියලා මට තේරුම් ගත්තේ. තේරුවන් සරණයි.
බොහොම තින්ස් එන මාත්
මේ අපිට. ඔකියන් හරි. තේරුවන් සරණයි. දැනටම මෙතෙන්දී මගේ ප්‍රශ්නය මේකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැම දෙයක්ම මේ මම දෙකක් විතර වෙන කයේ තියෙන කය තුලින් මම පෙන්වනවා කියන එක. එතකොට අපිට දකින්න තියෙන මේ මනසත්‍යය කරන හැම දෙයක්ම සතිපට්ඨානයම මේ කය තුලින් කියන එකයි මගේ හැඟීම. මේ එතකොට මේ බාහිරයට ගිහිල්ලා දකින්න දෙයක් නැති තියෙන්නේ කොහොමද කියන එක තමයි මේ මගේ ප්‍රශ්නේ වෙන්නේ.
දැයි වෙනත් අදහස් මොනවා හරි තියනවාද මේ සම්බන්ධයෙන්? තේරුවන් සරණයි.
ඒකට අර හේතු වශයෙන් මට දකින්න දේවල් අධ්‍යයන ගන්න අමාරු වෙනවා. තහල පස්සෙන් කියන සමහර අයට තියෙනවා මරණ බය නැහැ. මරණය කියන්නේ කොහෙත්ම ගැන අත්දැකීමක් ඒ වගේම කරන්න අමාරුයි. ඒ වගේ කෙනෙක් සමහර අයට උදාහරණයක් වශයෙන් කියන්නේ සමහර අයට වෙන කෙනෙක් මරණයක් දැකලා ඒකෙන් යම් කිසි ආකාරයක අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කයේ සිද්ධ වෙන සමහර දේවල් ඒත් තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක්ගේ කයකින් ඒක ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ තේරුවන් සරණයි. ඔක්කොම තමන්ගේ කයින්ම ඒ ශරීරයම බලන්න පුළුවන් නම් ඉතින් හොඳයි. මත්නම් එහෙම බෑ.
හොඳයි. ඇත්තටම මට මතෙච්ච ප්‍රශ්නයක් තමයි දැන් අපි මෙතනදී මූලිකව ආනාපාන සතිය ගැන කතා කරන්නේ. ආනාපාන සතිය ගැන කතා කරනකොට මුලින්ම හුස්ම රැල්ල ධ්‍යානය අපි බලාගෙන ඉන්න මේ බුදුරජාන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ හුස්ම රැල්ලේ දිග බව කෙටි බව ඒ වගේම එක සංසම් නිගතව අර පස්සම්බනේ වෙන ආකාරය ඒ විදිහට බලන්න කියලා. ඊට පස්සේ තමයි ඊට පස්සේ තමයි කියන්නේ මේ අච්චත්තං වාකායි ඉති අච්චත්තං වාකායි කායන පස්සේ විහෙති බහිද්ධා වාකායි කායන පස්සේ විහෙති. දැන් එතකොට දැන් අපි ඇත්තටම දැන් තමන්ගේ කියලා සලකනු ලබන හුස්ම රැල්ල ධ්‍යානෙ දැන් බලාගෙන ඉන්නේ මේ විදිහට වෙනස් වෙනවා. කියන්නේ දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා, කෙටි වශයෙන් හුස්ම ගන්නවා, සියුම් හුස්ම රැල්ල සියුම් වෙන දේවල් එහෙම බලාගෙන ඉඳලා එකපාරම අපි සම්පූර්ණ කයකට පනිනවද කියන ප්‍රශ්නේ මතුවෙනවා. අපි කය කිව්වහම අර දෙතිස් කුණුප සේරම තියෙනවා. ඒකට පනිනවද නැත්නම් අපි තවදුරටත් මේ ආනාපාන කියන රූපය ගැනද අපි මේ හිතන්නේ මේ අජත්ත බහිද්ද කියන එක ඉති යුත්තේ කියලා වගේ ප්‍රශ්නෙකුත් නැගෙනවා. මම කැමති කල්ලාන මිත්‍රෙන්ගෙන් දැනගන්න ඒ ගැන මොන හරි අදහසක් තියෙනවා නම් ඒකත් පොඩ්ඩක් අපිට මතු කරලා දෙන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මෙතනදී කොංග්‍රගේ මහත්මයා හමෙන් ඇතුළ හමෙන් පිට කියන එක මොකද මා තුළ අනුන් තුළ කියන වචන එකතුනහම දේවල් අපි බලන විදිය වෙනස් නේද? ඒ නැතුව මේ හමෙන් ඇතුළත් හමෙන් පිට මුළු විශ්වමත් එක කියන එක බහිද්ද වශයෙන් අරගෙන පොදු බව දැක්වීම සඳහා මේ වචන පාවිච්චි වුණාද කියන එක ඔබතුමාගේ අදහස දැනගන්න කැමති. තෙරුවන් සරණයි.
ඔව් හොඳයි.
මම තෙරුවන් සරණයි. මට ප්‍රශ්නයක් තියෙනවා කොක්කලගේ මහත්මයා ඒත් සමගම මම අහන්නම්. දැන් අර ජයන්ත මහත්මයා කෝවාගේ ආනාපාන සති සමාධියට අතර දැන් මේ හුස්ම රැල්ල නාසයෙන් ගොඩක් ඉස්සරහා වගේ පේනවා, පේන්න ගන්නවා. සමාලාට මේ පපුව හරි වගේ පේන්න ගන්නවා. ඉතින් එතනත් සමාලාට මට හිතෙනවා මෙතන එකක් සමාලාට අභ්‍යන්තරයෙන් පේනවා, සමාලාට මේක එළිය වගේ පේනවා. ඒකද කියලා එහෙම පුළුවන් ද කියලා දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි.
ඔව් හොඳයි. මම හිතන්නේ
ප්‍රශ්න
ඔව් ගොඩක්
ඔව් කොක්කලගේ මහත්තයා ඔව්
ඔව් වැදගත් අදහස් ගොඩක් මතු වුණා. එකක් කර අමතක වෙන්න කලින් ගොඩක් ඒක මතක් කරන්න ඕන. අර මහත්මියක් කලින් ඉදිරිපත් කළා මෙතන අර දැන් අජ්ජත්ත බහිද්ද කියනකොට අපි එළියේ තියෙන කයවන් ගැන කතා කරනකොට මේ අපේ අර මූලික කරුණක් බුදුරජාණන් වහන්සේ ලෝකයේ හොයන්න කිව්වේ තමන් තුලින් නේද, මේ බඹයක් පමණ ශරීරය තුලින් නේද කියන අපි එකක් සිහිය තියාගන්න ඕන. මොකද ඒක ධර්මයේ මූලික කරුණුනේ. ඒකත් අපි අමතක වෙන්න නොදී පැත්තක තියාගමු. හුඟක් වැදගත් මට හිතෙන්නේ මේ වගේ අදහස්. ඉතින් මටත් ඕන අර ගතානුගතිකව කියන එකට වඩා මේක ධර්මයට අදාළව අපි නුවණින් එක එක පැතිවලින් විමසන එක මම හිතන්නේ කාටත් ප්‍රයෝජන වෙයි කියලා. ඉතින් ඊළඟට දැන් ඊළඟට අර හුස්ම දිහා බැලීම තුලදී මම හිතන්නේ දිරු මහත්මයා අදහස් කළා මේ හිතෙන් දැනගන්න කොටසකුත් තියෙනවා. නැත්නම් බාහිරේ තියෙන හුස්මක්ද නැත්නම් මේ ශරීරයට අයිති හුස්මක්ද කියලා. හුස්ම මේ ශරීරයට අයිති නම් ඒක අජ්ජත්තයි, එළිය නම් බහිද්දයි කියන එහෙම අදහසක්ද කියන වගේ කරුණකුත් මතු කළා. මේ
මට දැන් ඇත්තටම මතක නෑ අර අනිත් මහත්මිය මගෙන් අහපු දේ ආයේ චුට්ටක් සිහිපත් කළොත් මට ආයේ කියන්න පුළුවන්. පෙරුවන් සරණයි.
චිත්‍ර රාජවක්ෂ මහත්මිය.
පෙරුවන් සරණයි. ඇහුවේ ඔබතුමාගෙන් දැන් මෙතන අජත්ත බහිත්ත කියනකොට අපි ඒක ගැන ඔබතුමා දැනටම කිව්වා. අපි මගේ කය අනුන්ගේ කය කිය බලනකොට අපිට නිවන පැත්තට අපි යොමු වෙයිද කියන එක, මොකද එතන අපි බෙදලා බලනවානේ මම අනුන් කියන, එහෙම නැතුව මේ හැමෙන් ඇතුළතයි හැමෙන් පිටතයි, ඒකට මුළු විශ්වයමත් හැමෙන් පිටතට හැමෙන් ඇතුළත තියෙන පොදු බව දැකීම සඳහා බැලුවොත් නේද අපිට ඒ අදහස් දෙකින් අයින් වෙන්න පුළුවන් කියන එක තමයි දැනගන්න කැමති කිව්වේ. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි, පැහැදිලි. ඔව් මේ සමෙන් ඇතුළේ තව විදියට කිව්වොත් මේ තමන්ගේ ශරීරය කියන එක අජත්ත, ඕකෙන් පිට සේරම බහිද්ද නෙවෙයිද කියන එක මුළු විශ්වයම අයිති වෙනකම්. ඉතින් ඒක මං හිතනවා හුඟක් වැදගත් අදහසක් කියලා. මටත් ඇත්තටම තියෙන්නේ ඔන්න ඕකට කිට්ටු අදහසක්. මේ අජත්ත කියලා අපි වෙන් කරගෙන කොටසක් ඉන්නවා, ඒ කියන්නේ සීමාවක් තියෙනවා. මේ සීමාවෙන් ඇතුලේ ටික අජත්ත, ඔය සීමාවෙන් පිටත සේරම බහිද්ද නෙවෙයිද. ඒ කියන්නේ අපි දැන් බහිද්ද ශරීර විතරද උතන අදහස් වෙන්නේ, නැත්නම් අනිත් තියෙන රූප සේරම බහිද්ද ගණයට වැටෙන්නේ නැද්ද කියන ඒ අදහසත් මං හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕන එකක්. තෙරුවන් සරණයි. තව අදහස් තියෙනවද මේ ගැන, අජත්ත බහිද්ද කියන දේ ගැන?
කායන් පස්ස පටන් ගන්නකොට මූලික විදිහට මේ අජත්ත බහිත්ත කියලා බැලුවට අතවශ්‍ය මේක දීම කරගෙන යනකොට මේක අජත්ත බහිත්ත කියලා බෙදන්න බැරි තත්ත්වයක දෙනවා. මොකද එහෙම අර ද්විතාවකින් බලන එකම මේක අන්තිමට පොදු ලක්ෂණයට එමින් දැන් ආනාපානසති භාවනා කරන සමාල් අන්තිමට ආස්වාස ප්‍රස්වාස කියලා දෙකක් නැහැ. මේ පොදු ලක්ෂණේ බැලුවාම ආස්වාස ප්‍රස්වාස කියලා දෙයක් වෙන් කරගන්න බැරි තත්ත්වයක පැමිණෙනවා. ඒ වගේම මේ අජත්ත බහිත්ත කියලා මුලදී මූලික වශයෙන් පටන් ගත්තට අන්තිමට අජත්ත බහිත්ත කියලා දෙකක් ගෙන් නැතුව එක ඒක අර දෙකක් හොයාගන්න බැරි එකම දෙයක්, කියන්නේ එහෙම වෙන් කරන්න බැරි තත්ත්වයකට එන බව
ඔව් ඒකත් මං හිතනවා ගැඹුරු අදහසක් කියලා. අපි එන්න ඕන තැනක්. ඇයි මේ අජත්ත වෙනම බලන්න කියනවා, බහිද්දව වෙනම බලන්න කියනවා, ඊළඟට කොහොමද මේ දෙක එකට බලන්නේ? එතකොට මේ අපේ ශරීරය ඇතුලේ අපි දෙයක් වෙනම බලනවා, පිට දෙයක් වෙනම බලනවා, ওই දෙක එකට බැලීමේ හැකියාවකටත් එන්න ඕන. ඒක අර ඒ භාවනාව දියුණු වීමත් එක්ක, නැත්නම් ප්‍රඥාව වැඩි වීමත් එක්ක ওই දෙකම එක මොහොතේ බලන්න පුළුවන් හැකියාවකටත් එන්න වෙනවා කියන එක. ඒ කරුණත් අපි සිහියේ තියාගෙන මම හිතන්නේ ඉස්සරහට යමු. තව අදහස් තියනවා නම් මේ අජ්‍යත්ත බහිද්ද ගැන ඉදිරිපත් කරන්න. ඒකම අපි අර සමුදේ වය කියන එකටත් ඒකම අපි සාකච්ඡාව ගෙනියමු. තෙරුවන් සරණයි. ඒ ගැන අදහස් කියන්න.
තෙරුවන් සරණයි. ඇත්තට මගේ ප්‍රශ්නයට මට කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ, උදව් කරේ නැහැ. අපි දැන් පස්සම් බයං කාය සංඛාරං පස්ස සිතාමීති සික්කති ඉවර පස්සේ එතනින් තමයි ඉති අජත්තං වා කාය කායන පස්සේ විහෙරති කියන. ඉතින් මට හැඟෙන විදිහට මේ දැන් හුස්ම රැල්ල ගැන අපි බලබල හිටියේ, එතනදී මේ හුස්ම සැනල සංසිඳුනා කියන තැනදී අපි එකපාරම සම්පූර්ණ කය ගැන හිතනවද, නැත්නම් මේ හුස්ම රැල්ල කියන එකද අපි අරමුණ කියන එක? දැන් ඇයි අපි අරමුණ එකපාරම දැන් හුස්ම රැල්ල ඉඳලා එකපාරම කයට පනින්නේ මේ ආනාපාන පබ්බේදී? මට තේරෙන්නේ නැහැ ඒක කරන එකේ සාධාරණයක් තියෙනවද කියලා. තේරුවන් සරණයි.
එතන අපේ ජයන්ත මහත්මයා මම දැන් අර පොදුවේ මුලින්ම කිව්වේ දැන් අපි මේ ආනාපාන සතිය කියන්නේ එක කමතහනක් කායනුපස්සනාව යටතේ. එතකොට ආනාපාන සතියේ යටතේ හුස්ම ගැන විස්තර කරගෙන යනවා. ඊළඟට ඒක ඉවර වෙලා කියනවා මෙන්න මෙහෙම අජ්ජත්තවත් බලනවා බහිද්දවත් බලනවා අජ්ජත්ත බහිද්දව බලනවා. ඊළඟට සමුදය පස්සානු විහෙරති සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. දැන් ඔය කරුණ ටික පොදුවේ ආනාපාන සතියට දේශනා කරනවා. එතකොට අපි ඒ හුස්ම රැල්ල ගැන යම් කිසි විදිහකට බැලුවනම් ඔය අජ්ජත්ත බහිද්ද ටිකත් ඔතනින් දකින්න පුළුවන් වෙන්න ඕන, සමුදය වය පිළිබඳවත් ඔතනින් දකින්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම වෙන කමටහනකටත් මේ උපදෙස් ටික මෙහෙම්මම යෙදෙනවා. අපි කායනුපස්සනායි තව කමටහනක් ගත්තොත් මෙන්න මේ කමටහන වඩන්න කියලා ඊළඟට ඒකත් කියනවා. මෙසේ අජ්ජත්තං කාය කායනුපස්සී විහෙරති බයිද්දාවා කායනුපස්සී විහෙරති. එතකොට ඒකටත් මේක පොදුයි. එතකොට දැන් මේ හුස්ම සංසිඳීම කියන එක ආනාපාන සතිය එක මට්ටමක් විදිහටයි මම දකින්නේ. හැබැයි මේ හැම එකක්ම හැම කොටසම අජ්ජත්ව බලන්නත් තියෙනවා බහිද්දව බලන්නත් තියෙනවා. ඊළඟට ගැඹුරට යනකොට අජ්ජත්ව බහිද්දවත් බලන්න තියෙනවා කියන අදහසක් තමයි මට පොදුවේ ඉන්නේ. කියන්නේ අර මේක සංසිඳීම ගැන පමණක් නෙමෙයි හැම එකටම පොදු දෙයක් විදිහටයි මම අර උඩින් බලනකොට මට හිතෙන්නේ. අපි ඉතින් තව අදහස් තියෙනවා නම් ටිකක් විමසලා බලමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මට ලොකු දැනුමක් අරගෙන නෑ දන්න විදිහට. ඒ කියන්නේ අත්දැකීමට අනුවල කියන්නේ දැන් අපි ආනාපානේ ගොඩක් සිුම් වෙනකොට අර කිව්වා වගේ එතනදී අපි දැන් කයට මගේ කය මොකද්ද කියලා බලනකොට වෙන මුකුත්ම නැති වගේ නිකන්. ඒ කියන්නේ හුස්ම රැල්ලම තමයි කය වගේ එහෙම ඒක එහෙම තමයි තේරෙන්නේ. දැන් ඉතින් යහගියත් ඒ වගේ දැන් රූප සාමාන්‍යයෙන් සමගාටි රූපයම තමයි කය වගේ එන්නේ. දැන් අවකාශයක් තමයි මේ කය කියලා කියන්න තියෙන්නේ. ඒ එන අරමුණ සියුමන සියුමන ඒ අරමුණම තමයි කය කියලා කියන්නේ. වෙන කිදයක් නැති ගැතියක් දැනෙනවා. ඒක එහෙම තන්නේ නැහැ. තිරුවන් සරණයි.
එතන අපි හුස්ම රැල්ල කය විදිහට තමයි ආනාපාන සතියදී ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කාය කායනුපස්සී විහෙරති කියන එතෙන්දී ආනාපාන සති කමටහනේදී කය කියලා වැටෙන්නේ හුස්ම කය කියන එක. එතකොට අනික් කය නෙවෙයි එතන අදහස් වෙන්නේ. එතකොට හුස්ම කය දැන් එතනත් මෙතන අපි විමසන්න ඕන. මෙතන අජ්ජත්ත කියන්නේ මොකද්ද? බහිද්ද කියන්නේ මොකද්ද? ඊළඟට ওই දෙක එකට බලන්නේ කොහොමද කියන අදහස තමයි මම හිතන්නේ අපි මතු කරන්න උත්සාහ කළේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොම් ෆින් පොඩ් කාටරි පුළා එකතු වෙන්න.
තෙරුවන් සරණයි. මම දැක්ක දේ තමයි මේ කියන්නේ අජත්තංව කායනු කාය කායනු පස්සි විහෙරති කියන තැනට ඔතන එතකොට මට දැනගන්න ඕනේ ඇත්තටම මේ ඒක අභ්‍යන්තරව සහ බාහිරව බලන්නේ කොහොමද? මොකක්ද ඒකේ අභ්‍යන්තරව බලනවා කියන්නේ? මොකක්ද ඒකේ
සියලු කල්‍යාණ මිත්‍රන් ඉතාම හොඳට කර භාවනා කරන මේ සම්බතමත් ලබ දන්න පිරිසක් ඉන්නේ. මට ආරම්භයක් වශයෙන් මම පොකල්ගේ මාත්‍ය මම මේ සත් සම්පජනෙන් අපි කතාව පටන් ගත්තොත් සත් සම්පජනේ මම හතර ආකාරයට අහලා තිබුණා. එකක් සාර්ථක සම්පජන්නේ, ඊළඟ එක සප්පාය සම්පජන්නේ, ඊළඟ එක ගෝචර සම්පජන්නේ, අවසාන වශයෙන් අසම්මෝහ සම්පජන්නේ කියලා. මේ සාර්ථක සම්පජන්නේ වශයෙන් කියන්නේ අර්ථවත් අනර්ථවත් භාවයයි. ඒ කියන්නේ අපි යමක් යම්කිසි කටයුත්තක් කිරීමේ යම් පිරිසක් ඔය ස්ථානයක් යනවා නම් එතන තියෙන එතන යම්කිසි සාර්ථකත්වයක් අපිට තියෙනවා කියන්නේ සාර්ථක සාර්ථක භාවය මයින් එකයි. ඒ සප්පාය වශයෙන් මෙතනකම සප්පාය අසප්පාය වශයෙන් යන්නේ ඒතන සුදුසුද ඒ පරිසරයේ සුදුසුද කියන එක. උදාහරණයක් භාවනා කරන්න යනකොට ඒ භාවනා කරන්න යන කැලේ සුදුසුද කියන සමාන මන කියන්නේ කොහොම මේ ධර්ම සංසිව පාගෙන් සපට කැලේ පාපු පුරාණ වාසය කියලා කියන්නේ මෙතන සප්පාය අසප්පාය වශයෙන් යනවා. ඒක ගෝචර අගෝචර වශයෙන් ස්වාමීන් වහන්සේලා කිසිසේ ස්වාමීන් වහන්සේලාට පින්ඩපාති වගේ වශයෙන් ගන්නකොට උදාහරණයක් වශයෙන් අකල්ලි වීති සංචාරි කරන්න එපයි කියලා කියන සමාන කම වෙනවා කියන්න එපයි කියලා කියනවා. මේකද අපිට වැදගත් වෙන තැන එන්නේ අසම්මම සම්පජන්නේ කියන එක. ඇත්තටම අසම්මෝ අසම්මෝ සම්පජන්‍ය වශයෙන් කියන්නේ රාග ද්වේෂය මොහොත් දුරු කරන ආකාරයේ මේ කය දෙස බැදීම. එතකොට අපි මේ කතා කරපු කොටසේ කය අජත්තා බහිත්වා කියලා කතා කරපු අභ්‍යන්තර සහ බාහිර වශයෙන් කතා කරපු කොටසේ අපි ඉස්සෙල්ලම අපේ රූප කය දැනගන්න ඉපයි. ඒ කියන්නේ රාග දේශ මොහ ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නේ අපි බලන්න ඕනේ. එතකොට අපි දැන් බලන්නේ නিত্য සැප ආත්ම වශයෙන් තමයි බලන්නේ. එතකොට මේ වෙලා තියෙන්නේ දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වස් ගන්නවා නාමිකව අරගෙන මේකෙන් අපි ගන්නවා මේක මේ සම්මුති වශයෙන්. ඒකට අපි දැන් භාවනාවේදී මේක බැලුවට කොච්චර කරත් අපි ඉන්නේ මෝහයකින් ඉතින් අමෝහ විදිහට බලනවා. ඒතර අපිට යම් කිසි ඒ කියන්නේ දැන් අපි දහන්නේ වශයෙන් ගත්තොත් යම් කිසි රූපයක් දිහා බලද්දී ගමම අපිට එන්නේ නিত্য සංඥා තමයි අපිට එන්නේ. ඒක ආත්ම සංඥා තමයි එන්නේ. ඒතර මම අහපු විදිහට ඒ කියන්නේ අපි හරිතනට ආවම රූපෙ දිහා බලපුවාම අපිට එන්නේ ඒක විරුද්ධ ආත්ම කියන අනිත්‍ය සංඥාව. ඒක එහෙම එනවනම් එතකොට මට හිතෙනවා බාහිර කෙනෙකුට ඉබේම ඒ සංඥා එනවායි කියලා. ඒකට විශේෂ මඩන්න ඕනේ නැහැ. ඒකයි මට ඒක තුරන්න ඕන අදහස. ඒ පන්සල්මයි මම ගන්දා කරනවා මම දැන් පොබිගුණක් තියෙනවා.
ඒ වගේම ඉතනාර සම්මුදේ වය කියන දෙගෙමුත් මම හිතන්නේ මතුවලා එන්නේ අනිත්‍ය කියන එක පැත්තත් වගේ තේරෙනවා. ඔය තවත් අදහස් අපි බලලා ඊට පස්සේ කොග්ගලගේ මහත්මයාට යමු. හොඳ තේරුම් ගන්නයි.
තිරුවන් සරණයි. කොංකලගේ මහත්මයා අපි නිවනට යොමු වුණ හිතෙන් බලනවා කියනකොට අපි නිවන ගැන කතා කරනකොට කතා කරනවානේ සංඛාර සමතයක් ගැන, සබ්බ සංඛාර සමත කියලා. එතකොට මෙතන කාය සංඛාර වශයෙන් ඇත්තටම මේ හුස්ම මොකද අපි දැන් කතා කරා කාය කියන එක දිල්රුක් මහත්මයාත් කිව්වා කාය කියන එක අවසාන වශයෙන්ම බොහොම දැනෙන්නේ මෙතන මේ හුස්ම වැටීම විතරයි කියලා. එතකොට පස්සම්බනේ වෙනවා කියන තැන ඇත්තටම මේ කාය සංකාර සමතය කියන එක ද කියන්නේ කියන එක ඔබතුමාගෙන් දැනගන්න කැමති. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි චිත්තජිතක් මහත්මිය අපි ඉතුමාට යන්න කලින් අර අභ්‍යන්තර බාහිර කියලා තව පොඩ්ඩක් ගැන දැක්සක් ගත්තොත් එතකොට අපිතුමාට පහළට ඇති කරලා වෙයි. අභ්‍යන්තර බාහිර නෙවෙයි මට ඉතින්නේ ඔක කොලස් ආකාර ඇත කොයිද හිම බලන්න උදාහරණයක් වශයෙන් තමලට දැන්න තියෙන දැන් මේ උස්තරැල්ල නිකන් නැහින් අපි හිතමු අඟල් පහක් ඉස්සරහින් නිකන් පටන් ගන්න ඊට හැට යනවා වගේ ආයි මෙහැට යනවා වගේ එතකොට ඒක නිකන් හරියට මම හිතන්නේ අර යන්තුරේ සන්තිකේ ඒ වගේ ක්වලිටි එකක්. ඒ වගේම තමයි දැන් අපි සාමාන්‍යයෙන් ඔය දැන් මේක මොකද සටල් ඇදී තත්ත්ව ඇදී ඒක නිසා සමහරවිට හරි අමාරුයි වචන වලින් දාන්න. දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු සක්මන් භාවනාව කරන කවුරුහරි ඉන්නවනම් එක ටිකක් අර ෆිසිකල් එකක් නිසා සමහරවිට පැහැදිලි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් එක හොඳටම වෙනකොට දැන් පින්නට 35ක් කෝ එකනකොට දැන් කරපු අය මත් දැනව ඇති. දැන් ඒක එතකොට නිකන් හරි ඉන්නේ අර පිට කෙනෙක් ඉඳන් අර කවුරු හරි සක්මන් කරන බලනවා වගේ. මම සක්මන් කරන්නේ හැබැයි ඒක පිටේ ඉඳන් නෝද මිසක් නෑ. අන්න ඒ වගේ නිකන් පිටේ ඉඳන් බලන්න පුළුවන් ගතියකුත් එහෙමත් තියෙනවා කියලා කියන්න පුළුවන්. තිරුවන් සරණයි.
හරි අපි අජත්ත බාහිර කියන එක නම් පොඩ්ඩක් තවදුරටත් විමසලා යම් කිසි විදිහකින් තේරුම් ගන්න බලමු. කොග්ගලගේ මහත්මයා මම හිතනවා අපි අජත්ත බහිද්ද කියන එක ප්‍රථමයෙන් සාකච්ඡා කරලා ඊළඟට අපි යමු චිත්‍රරාජ වක්ෂ මහත්මයා හපු සබ්බ සංඛාර සමතය පැත්තට යම ඒ කියන්නේ කාය සංකාර සමතිය පැත්ත ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි, තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. මං හිතන්නේ දැන් අදහස් ගොඩක් ඉදිරිපත් වුණාට එකක්වත් කොච්චර පැහැදිලිද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මොකද කියපු එකකින්වත් අර අජ්ජත්ත කියන්නේ මොකද්ද, බහිද්ද කියන්නේ මොකද්ද කියන එක දැන් අපේ දිලෘප් මහත්තයා තව අදහසක් ඉදිරිපත් කළා. මේ හුස්මයේ ශරීරය ඇතුළ කොටස් අජ්ජත්ත, ශරීරයෙන් පිට කොටස බහිද්ද කියලා වගේ අදහසක්ද මේ කියන්නේ කියන අදහසකුත් මතු වුණා. ඒ වගේම අර 11 ආකාර රූප ගැනත් සඳහන් වුණා. මං හිතන්නේ අන්න ඒවත් සම්බන්ධ කරගෙන හිතුවත් හොඳයි කියලා. ඉතින් මට මූලිකව හිතෙනවා මේක හරි කියලා ගන්න නෙමෙයි, මේ අදහසක් විදියට කියන්නේ. අජ්ජත්ත බහිද්ද කියනකොට මුළු අපි යම්කිසි රූපයක් ගැන දන්නා නම් ওই රූප සේරම මෙතෙන්ට අයිති වෙලා ඉවරයි කියන එක. ඉතින් මෙතෙන්දී අපි අමතක කරන්න හොඳ නෑ. බුදුරජාණන් වහන්සේ දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ අවබෝධ කරපු අයට නෙමෙයි, ඒ කියන්නේ මේ රහතන් වහන්සේලාට නෙමෙයි, පෘථග්ජනායට, ලෝකේ ජීවත් වෙන අයට. ඒතකොට ලෝකේ ජීවත් වෙන අය පිළිගත්තු රූප වර්ගයක් තියෙනවා ලෝකෙට අයිති. දැන් උදාහරණයක් විදිහට තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීර වෙන්න පුළුවන්, ඕවා තියෙනවා කියන අදහසේ තමයි ඉන්නේ. අපි අර තව විදිහකට ගත්තොත් සතර විපල්ලාසවල නিত্য සුඛ සුබ ආත්ම කියන සංඥා වලින් රූපේ අරන් ඉන්නේ. එතකොට අපි මොන රූපයක් ගත්තත්, මේක මට අයිති කියලා හිතන රූපයක් ගත්තත්, මට අයිති නෑ බාහිරේ තියෙන රූපයක් කියලා ගත්තත්, ওই දෙකම බලන්න නিত্য සුඛ සුභ ආත්ම සංඥා වලින් අරගෙන ඉන්න කෙනාටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. එතකොට කායනුපස්සනාව වඩන්න තියෙන්නේ මොකටද කියන එකත් අපි මූලිකව අර මම මතක් කළේ මේ රූපය පිරිසිඳ දැකීම සඳහායි කායනුපස්සනාව තියෙන්නේ. ඇයි රූපය පිරිසිඳ දකින්න ඕන? අපි රූපයේ ඇත්ත ඇති හැටි දැකලා නැති හින්දා. ඒතර රූපය ඇත්ත ඇති හැටි දැකලා නැහැ, රූපය අවබෝධ කරගෙන නැති පිරිසකට රූපයේ ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා තියෙන වැඩපිළිවෙලක් විදිහට තමයි මම මේ කායනුපස්සනාව දකින්නේ. එතකොට අපි මූලික පටන් ගන්න මට්ටමේදී රූපයේ මුලා වෙලා, තව විදිහට කිව්වොත් ලෝකෙට අයිති මට්ටමකින් රූපය බාර අරන්. ලෝකෙට අයිති මට්ටමකින් රූපය බාර ගන්නකොට අර 11 ආකාර වලින් රූපය සඳහන් කරන්න පුළුවන්. එතනත් තියෙනවා අජ්ජත්ත රූප, බහිද්ද රූප කියන වචන දෙකක්. එතකොට අජ්ජත්ත බහිද්ද කියනකොට අපි දන්නතා රූප ඔක්කොම උතෙන්ට දාන්න පුළුවන්. එහෙම නැත්නම් දුර රූප, ළඟ රූප කියනකොටත් අපි මෙතෙක් යම් කිසි රූපයක් දන්නවා නම් ඒ ටික ඔක්කොම උතෙන්ට අයිති වෙනවා. ඒ වගේම අර සියුම් ඕලාරික කියන දෙක ගත්තත් ඒ දෙකට දන්න රූප ටික ඔක්කොම දාන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් හීන ප්‍රනීත කියලා ගන්නකොටත් ඒ වර්ග දෙක ගත්තාම අර රූප ඔක්කොම උතෙන්ට බහලාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කාලපැත්තෙන් ගත්තොත් අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප කියනකොට ඔය කියන සේරෝම රූප ටික උතෙන්ට අයිති. ඒ කියන්නේ තමනුත් ඇතුළ මුළු විශ්වයම කියන සේරම මෙතනින් කවර් වෙනවා කියන අදහසක් තමයි මට තියෙන්නේ. එතකොට අජ්ජත්ත කියලා තමන් මේ පටන් ගැනීමේදී ලෝකෙට අයිති විදිහට ඕන දෙයක් හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් හිතන්නේ තමන්ගේ ශරීරය, මගේ ශරීරය තමයි අජ්ජත්ත. ශරීරයෙන් බාහිර දේවල් ඔක්කොම බාහිරයි, බහිද්දයි. තෙතෙන්දී අපි මේකේ හොයා ගන්න වෙනවා. එතකොට මේ ශරීර ගැන විතරද කතා කරලේ, නැත්නම් අනිත් සේරම රූප මෙතෙන්ට අයිතිද කියන එක. අපි නිවන ගැන සඳහන් කරද්දී රහතන් වහන්සේට ඉරහඳ තාරකා පවා පිහිටන්නේ කියන මට්ටමකට යනවනේ. එතකොට ඒ කියන්නේ මට හිතෙනවා මේ ධර්මයට අනුව බලනකොට මේ සියලුම රූප මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි අජ්ජත්ත කියලා වෙන් කරන්නේ කොයි ටිකද, බහිද්ද කියලා වෙන් කරන්නේ කොයි ටිකද. ඒ කොහොම වෙන් කළත් අජ්ජත්ත රූපය ගැනත් අපිට කායනුපස්සීව ඉන්න තියෙනවා. මේ බහිද්ද රූප ගැන කායනුපස්සීව
ඉන්න තියෙනවා කියන එක. සමා වෙන්න ඕන මෙතන මේ බාහිර ශබ්ද වගේක් එනවා මේ ඒ වුණාට මං හිතනවා මං කියන දේ ඇහෙනවා කියලා. එතකොට මේ අජ්ජත්ත රූප බහිද්ද රූප විදිහට බලන්න කිව්වහම තමන් මෙතෙක් දන්න පිළිගන්න බාර ගන්න රූප සියල්ලම මෙතෙන්ට මේ අන්තර්ගත වෙනවා කියන එක අපි සිහිපත් කරන්න ඕන කියන එකයි මේ මට හිතෙන්නේ. මං හිතනවා අජ්ජත්ත බහිද්ද ගැන අර යම්කිසි දල අදහසක් එන්නේ නැති කියලා. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි. තෙන්දි සඳහන් වුණා මේ බාහිර ශබ්ද ගැන මේ හොඳයි. කලින් මෙච්චර දෙක තියෙන පුළුවන් සාකච්ඡා කරලා මම හිතනවා අපිට යම් කිසි විදිහකින් අජ්ජත්ත බාහිර කියන එක ගැන වැටහීමක් ආව. ඒ කියන්නේ අපි මේ ඇත්තටම මේ මේ ලෝකයෙන් එතර වෙන්න බලන කට්ටියකදී ලෝකේ තුලයි දැනට ඉන්නේ කියන මට්ටමින් තමයි අජ්ජත්ත බාහිර සබ්බ සංඛාර සමත කියන එකයි. ඒ වගේම කාය අපි ආස්වාස ප්‍රස්වාස කියනකොට කාය සංඛාර සමතය පසම්බනේ වෙනවා කියන දන්න. ඒ සියල්ල අල්ලල පොඩ්ඩක් අපිට යමක් කියන්න කොගලි
මහත්මයා. ජයන්ත මහත්තයා සමාවෙන්න ඕන. දැන් මං අර එකකමතහනක් කරන් විස්තර කිරීමට යන්න කලින් මං හිතන්නේ අර පොදුවේ කියන ටික පොඩ්ඩක් තව ටිකක් තේරුම් ගත්තොත් හොඳයි කියලා. ඉතින් ආනාපාන සතිය වෙනම අපි කතා කරමු. එතෙන්දී ඔය සම්බන්ධව කතා කරමු. මේ මොකද ඒක එක එක අවස්ථානයේ සඳහන් කරන්නේ. මොකද ඒ සම්බන්ධව කතා කරන්න ගියොත් අපිට මේ ආත්‍රතාවයේ පොට්ටක් පිටපණිනා වගේ දෙයක් මට දැනෙනවා. එතෙන්ට අපි යමු පස්සේ වෙන සාකච්ඡාවක් හරි වෙලාවක් තියෙන විදිහට හරි. මෙතන මම මේ උත්සාහ කරන්නේ දැන් කායानुපස්සනාව යටතේ අර පොදුවේ තියෙන ටික අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඊළඟට කමටහනෙන් කමහන්ට එන්න බලමු කියන අදහසෙන් ගියොත් හොඳයි කියලා. ඉතින් අපි දැන් පොඩ්ඩක් දැන් අජ්‍යත්ත බහිද්ද ගැන කතා කළා. මම හිතන්නේ කවුරුත් අජ්‍යත්ත බහිද්ද එකට දකින්න හැටි ගැන වැඩි අදහසක් තාම මතුන්නේ නැහැ. ඒකත් පුළුවන් නම් අදහසක් මතු කරන්න. ඒ දෙක මොකද්ද මේ අජ්‍යත්ත බහිද්දව කායේ කායනුපස්සී විහෙරති කියලා මේ දෙකම එකට බලන්නේ කොහමද නැත්නම් මොන වගේ අදහසක්ද කියන එක එක්කම අපි අර සමුදය වය ගැන පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ තියෙන වචන ටිකක් පොඩ්ඩක් කතා කරලා ආපහු අපි වෙනම කමටහනකට එමු කියන අදහස තමයි මගේ තියෙන්නේ. එහෙම හොඳද දන්නේ නැහැ.
තේරුම් ගන්න මම හිතනවා මම හිතලා ඒක හොඳයි. ඒ විදිහට කරමු. අපිට කියන්නේ පොදුවේ මේ කමටහන් සියල්ල ගැනම පොදුවේ කියපු දේවල් ගැන සාකච්ඡා කරලා පසුව අපි එමු එක එක කමටහන් ගැන කතා කරන්න. අපේට කාලය තියෙන විදිහට නැත්නම් අනිත් දවසේ හරි අපිට ඒක කරන්න පුළුවන් වෙයි. ඔව්. එතකොට දැන් කල්යාණ මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන්. දැන් මෙතන අජත්තංවා කායේ කායනුපස්සී විහෙරති කිව්වා. බහිද්දවා කායේ කායනුපස්සී විහෙරති කිව්වා. ඊළඟට කියනවා අජත්ත බහිද්දවා කායේ කායනුපස්සී විහෙරති. අන්න ඔය තුන අපි අජත්ත බහිද්ද කියන එක ඇත්තටම පොඩ්ඩක් තේරුම් ගත්ත කියලා හිතනවා යම් කිසි ආකාරයකින්. ඒතර මේ අජත්ත බහිද්ද කියන එක කොහොමද තේරුම් ගන්න කියන එක ගැන අදහස් දක්වනවා නම් මම හිතනවා වැදගත් වෙනවා කියලා. දැන් හොඳයි තේරුම් සම්මයි
තේරුම් අරන් ඉන්න විදිහට ඇත්තටම දැන් උදාහරණයක් වශයෙන් අපි ආනාපාන සතිය ගත්තොත් දැන් මෙතන අජත්ත බහිද්දවා කියන කෙනාට එන්න කලින් අපි අර අපි අර කලින් කතා කර විදිහට දැන් සබ්බ සංඛාර සමතෝ කියලා කියන තැනදී එතනදී අර මේ
කාය සමාවෙන පස්සම් බයක් කාය සංඛාරං කියේද පස්සම් බයක් කාය සංඛාරං කියේද
කාය සංඛාරෝ කියන තැනදී එතනදී එතන දැන් ඒ අවස්ථාවේදී අපි පස්සම් බයක් කාය සංඛාරං කියන තැන සම්පූර්ණ මුළු කයම දැනගන්න කාම කියන්නේ උදාහරණ වශයෙන් මේ ආස්වාස ප්‍රාස්වාස කය සම්පූර්ණයෙන් දැනගන්න තාක්කල් අපි අර ස්ටේජ් එකට එන්නේ නැහැ. මොකද එතනදී අර මොකද අපිට එතන කය සම්පූර්ණ මේ කයම දැනගත්තාම එතන අපිට ආනාපාන සත්‍ය නිමිත්ත තමයි අන්තිම ඉතුරු වෙන්නේ.
අනිතානේ සබ්බ කාය පටිසංවේදී කියන එක. සබ්බ කාය පටිසංවේදී කියන
එක. සංකාර සබ්බ සංකාර
සබ්බ පස්සම්බයංකාරස්තනේ පස්සම්බයංකාර සංකයන් කියන එකද? කාය සංකාරය.
සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමිති කියලා කියනනේ. සබ්බ කාය පටිසංවේදී කියන අපානේ සෙල්ලර දීඝවසෙන් දැකලා කෙටිවසෙන් දැකලා ඊට පස්සේ සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමිති සික්කතිකින් තැන්දී අපි ඉතෙන්දි කරන්නේ ඇත්ත වශයෙන්ම මේ සම්පූර්ණ ආස්වාද කයම දැනගන්න එක. එතෙන්දී ආස්වාද කය දැනගත්තාම සම්පූර්ණ දැනගත්තාම මේක සම්පූර්ණ දැනගන්නේ ඇත්තෙම මේ ආස්වාස නිමිත්ත ආස්වාද ප්‍රසවාස නිමිත්ත තමුතුල කියන කල්පේ මම තේරුම් අරන් ඉන්නේ. ඊට පස්සේ තමයි සම්පූර්ණයෙන් පස්සම්බයන් සාර්ථකව ඒක සම්පූර්ණයෙන් මේ ආස්වාද ප්‍රසවාස කය අතර නිමිත්ත විතරක් ඉතුරු වෙනවා. එහෙමනම් මෙතන අජත්ත බහිද්දාව කියලා හිතාගන්න අපිට පුළුවන් මේ අර රොකලි මහත්තයා කිව්වගේ ඒ අවස්ථාවේ පස්සම්බයන් කාය සංකල්පයෙන් තවටට වෙන පිටින් සියුම් අවස්ථාවක්. ඒ සියුම් අවස්ථාවේ අපිට හිතන්න පුළුවන් මේ විදිහමයි මේ අජ්ජත් මේක අජ්ජත් තත්ත්වේ එහෙනම් බාහ්‍ය තත්ත්වය මේ වගේ කියලා අජ්ජත් බහිද්දාව කියන තැනදී අපි මේ පොදු ලක්ෂණය මෙනේ කිරීමක් වගේ කරනකොට මේ මේකේ මේ මේ අත්‍ය අජ්ජත්තාවත් බහිද්දාවත් වෙනසක් නැහැ. මේ දෙකෙම තියෙන පොදු ලක්ෂණයක් කියන එක තේරුම් ගැනීම දුර කියලා මට අදහසක් ඇති වුණා තේරුම්
තිරණ මහත්මයා ඔබත් අදහසක් දක්වන්න මක්
සැලසුනා. සමාවෙන්දනි මට ડોක්ටර් පොඩ්ඩක් පැහැදිලි වුණේ නෑ අර අජත්තං වා කාය කායං පස්සේ කියන එකයි බහිස්සාව කාය කායං පස්සේ කියන එකයි. එතන අජත්තං වා කියන එකට නම් හිතාගන්න පුළුවන් ශරීරාභ්‍යන්තරය හරි කුස්මරල්ල හරි මූලික වදරගෙන යන මේ දෙයක් ඇටේට. නමුත් බහිස්සාව කියන බහිස්සාව ආයේ කායන පස්ති විහෙරු කියන්නේ තත්පාමෙන් බහි ඒක කොහොමද තව පොඩ්ඩක් විස්තර කරන්න ඕන හොඳයි කියලා හිතා ගන්න.
ඔය
ඉස්සෙල්ලා කවුරුහරි කතා කරනවද? තේරුම් ගන්නයි කොගලගේ මහත්මයා මෙතන ඉතාලම සියුම් විදියට බලල තේරුම් ගන්න ගත්තොත්ින් මෙතන අජත්ත බහිත කියන තැන තේරුම් ගන්න තියෙන ස්පර්ශයද කියලා හිතෙනවා. මේ ස්පර්ශය ඇති වෙනවත් සමගම අජත්ත විදියට ගැනීමක් සිද්ධ වෙනවද කියන එක ඒ විදියට ඒක එහෙම හිතන එක හරියද කියන එක ඔබතුමෙන් දැනගන්න කැමති තේරුම් ගන්න.
එතන ස්පර්ශය කියන එක තවපොට පැහැදිලි කරන්න වෙයි නේද? මොකක් මොන ස්පර්ශයද කියන එක පොඩ්ඩක් පැහැදිලි
කරන්න. දැන් අපි ආනාපාන ගැන කතා කරන නිසා මෙතන ඇත්තටම පොට්ටක් වෙන්නේ කයට දැනෙන තැන. දැන් අපි නාස්පුඩු වලින් ඇතුළට යනකොට ඇති වෙන ස්පර්ශයත් සමගම ඒ ඇතුළේනවත් සමගම නේද අපි ආශ්වාසය කියලා එකට නමක් දීලා අභ්‍යන්තරයේ විදියට දකින්න ගන්නේ. එහෙම නැත්නම් ඒ පොදු භවෙන් අයින් වෙන්නේ අපි එතනදී දෙනේ නමත් එක්ක නේද කියලා වගේ තමයි තේරුම් ගියේ. ඒකෙන් තමයි දැනගන්න කැමති තේරුම් ගන්න.
හොඳයි, ප්‍රශ්නයක් නැවතරක් අහන අපේ මේ දැනගැනීම සඳහා චිත්‍රරාජ පක්ෂ මහත්මිය, දැන් පස්සම්බනේ වෙන අවස්ථාවේදී ස්පර්ශය ගැන අපි කොහොමද, මොකද ඊට පස්සේ තමයි තියෙන්නේ මේ පෙළේ හැටියට අජත්තං වා කාය කායන පස්සේ විරති බහිද්දා වා කාය කායන පස්සේ විරති කියලා. එතකොට පස්සම්බනේ වෙනවා කියනකොටම ඇත්තටම අපිට ඒ ස්පර්ශය දැනෙනවද නැත්නම් අපිට දැනුමක්ද තියෙන්නේ කියන එකත් පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ඔබට මේ තිරුවන් සර්?
ඒකටත් වැඩිය කුගලගේ මහත්මයා කිව්වනේ තවම අජත්ත බහිද්ද කියන එක අපි හරියට තේරුම් ගත්තද දන්නේ කියන එක ඒ අනුවයි එහෙම හිතුනේ. කොහොමද අජ්ජත් වෙන්නේ, කොහොමද බහිද්ද වෙන්නේ කියලා ඒක නිසයි හිතුවේ. අර ස්පර්ශයත් එක්කම නාස්පුඩු වල යම්කිසි තැනක එක ගැටෙනවත් එක්කම
ගන්න සංඥාව අපි ඊට පස්සේ එකට ආශ්වාසය කියලා නමක් දෙනවා. එතන ඉඳලාද යජ්ජත්‍ය පටන් ගන්න මේ පොදු බව නොදක හරින තැන කියන එක තමයි කියලා අජ්ජත්‍ය. එහෙම නැත්තම් එළියත් ඇතුළත් එකම අර පොදුවේ දකීම කියන එක තමයි ඒක කියන්නේ. වචන වලින් තේරෙන්නේ ඇත්තටම ඒක නැතුව අපි මගේ කර ගැනීම සිද්ධ වෙනවා වගේ ගතියක් අර ස්පර්ශයත් එක්කම ඇති වෙනවා කියන එක තමයි තේරුම්ගේ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. පින්වත් කොග්ගලේ මහත්මයා මේ අජ්ජත්වා බහිත්වා කියන මේ වචන දෙක මේ බොහෝ අවස්ථාවල මේ මම වශයෙන් සඳහන් කරන්නේ බොහෝම ධර්මදර ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා මේ තමාගේයි සලකනු ලබන කයෙහිද අනුන්ගේයි සලකනු ලබන කයෙහිද කියන වචන දෙක මේක විස්තර කරන්නේ. නමුත් මේ අපිට මේ කොග්ගලගේ මහත්මයා නිතරම අපිට මේ දෙන අවවාදය තමයි මේ හැම වෙලාවෙම මේ විමසුම් නුවණකින් බලන්න කියලා. ඉතින් ඒක අපි අගය කරනවා. මට මේක තාම හරියටම තේරුණේ නැහැ. ඒක නිසා මේ මහත් කරුණාවෙන් මේක නැවත වතාවක් තේරුම් කරලා දෙන්න ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. තේරුවන්
සරණයි.
මම
දැනගෙන කියන දේ මේ මටත් මේ වෙලාවට හිතට එන ආරච්චි මහත්මයා කියපු